ලෝභයට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද කියන එකට වඩා ලෝභයට අවුෙන්නේයි අපි. ලෝභයට වංශ බොම ශ්‍රේෂ්ඨයි. ලෝභයට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද කියන ගුරුවරයාගෙන් ආපු ප්‍රශ්නෙට සරල උත්තරයක්. ලෝභයට ආයස්මුතුන් අපි අවුෙන්නේයි. ඒ වස්තුවට, ඒ පුද්ගලයාට වටිනාකමක් දෙන නිසා. ඒ වටිනාකම තුල ලෝභය, ලෝභය කියන්නේ මොකද්ද? ඒක අපි උපාදානය කරගන්නවා. ඒක ගන්න ඕනේ, ඒක විඳින්න ඕනේ, මගේ කරගන්න ඕනේ. අයිතිවාසිකම් කියන්න ඕනේ, එහෙම නැත්නම් විඳින්න ඕනේ, එහෙම නැත්නම් ඒක අයිති කරගන්න අවශ්‍ය කටයුතු මොනවාරි එකක් එනවා. එහෙනම් යම්කිසි වස්තුවකට වටිනාකමක් ලැබුණොත්, සත්වයකට වටිනාකමක් ලැබුණොත් ඒකට කියනවා ලෝභය කියලා. ඒ වටිනාකම අපි තුල තියෙන නිසා ඒ වස්තුවට අපි අවු වෙනවා. ඒ වටිනාකම වස්තුවේ තිබිලා අපි තුල නැත්තම් වස්තුව අපට අවු වෙනවා. ඒක තමයිලු ඍෂිවරුන්ට මුනිවරුන්ට තියෙන ලොකුම මේ වාතිය. ලෝකෙම තියෙන වස්තු ඒගොල්ලන්ටලු අවු වෙන්නේ. ඒගොල්ලෝ එකකටවත් අවු වෙලා නැහැ. වාහනේ පෙට්‍රල් ටැංකිය ඇතුළට කූරක් ඔබනවා. ඕම් ගිනි ගන්නවා. ඇයි? කරදරයි. එන්ජිම නිතරම ප්‍රශ්න. ටග්ගල ගිනි කූරක් දැම්ම වාහනේ පිච්චුවා. නැත්නම් යකඩ බට දුන්නා. ඒක යාට වටින්නේ නැහැ. ඇයි? වස්තුවේ වටිනාකම වස්තුවට තියෙනවා. ඒ තාපසයට නැහැ. පුදුජන කෙනාට වස්තුවේ වටිනාකම වස්තුවේ නෙමෙයි තියෙන්නේ එයා ළඟ. ඒ නිසා එයා වටිනාකමට සාපේක්ෂව ඒ වස්තුවට මුලා වෙනවා, අවු වෙනවා. ඒ වගේම තමයිලු මිනිසෙකුට. කාන්තාවකට වටිනාකමක් අපි ඉතින් දුන්නාම ඒ වටිනාකමට සාපේක්ෂව අපි ඒ කාන්තාවට අවු වෙනවා. ඒ කාන්තාවට පුළුවන්ලු එයාට ඕන විදිහට අපිව වෙනස් කරන්න. අපි යම්කිසි යාළුවෙකුට වටිනාකමක් දුන්නාම, සහෝදර හාමුදුරමකට වටිනාකමක් දුන්නාම ඒ වටිනාකමට සාපේක්ෂව මිතුරුකමට අපි අවු වෙනවා. ඒ මිතුරුකමට පුළුවන්ලු මට පොඩ්ඩක් පිණ්ඩපාතය කරගෙන එන්න. එතකොට ඔබ වහන්සේ පිණ්ඩපාතය යන්නේ. එතකොට ඔබ වහන්සේ මොනවද කරන්නේ? නෑ කරගෙන එන්නකො. එතකොට යාව තීන මිද්ද කරනවා, කම්මැලි කරනවා, අනුන්ගේ යැපෙන්නේ බවට පත් කරනවා, තපස් පෞරුෂත්වයෙන් එයාව බෙලහින කරනවා, ඔක්කොම කරනවා. මං ඇයි අර වටිනාකමේ මං අවුවෙලා ඉන්නේ? පැහැදිලිද? ඇයි ලෝභයට අපි අවුවෙන්නේ? වස්තුවට අපි වටිනාකම දෙනවා. ඒ වටිනාකම අපි තුල තියෙන නිසා අපි ඒ වස්තුවට අවුවෙනවා. ශ්‍රේෂ්ඨ තාපසයා, සම්මාව අඳුනගත්ත තාපසයා, අට්ඨ සමාපatti ලාභියා, එමණත රාතන් වහන්සේ, වස්තුවේ වටිනාකම වස්තුවේ තියෙනවා, තමන් ගන්නෙ නෑ. ඒ නිසා උන්වහන්සේ පරිභෝජනය කරලා ආක බලාගෙන යනවා. රජ මාලිගාවට වැඩලා ඒ සිංහාසනේ වාඩි වෙලා රාජ බුජුන් වළඳලා දැටියත් පැත්තට විසි කරලා අරකින් අතත් ඕදලා උන්වහන්සේ පාඩු යන පින්දීලත් නෑ රජුර. රජුර කල්පනා කෝදන්න රාතන් වහන්සේ උන්වහන්සේ වැඩියා. ඇයි දන්නේ? ඉතින් වැඩි දානි වළඳන ඉතින් වළඳුවාම ඉතින් ගියානේ මහර වැඩි අපර කතා කළේවත් කතා කරන්නේ මේ ආවේ දානි වළඳන්න. ආ ඒක තමයි නේද මහර ප්‍රඥා. ඇයි කිසිම දෙයකට වටිනාකම් දීලා නැහැ. ඒවල වටිනාකම් ඒ තැන්වල තියෙනවා. රජුරුවන්ගේ වටිනාකම් රජුරුව ළඟයි තියෙන්නේ, රාතන් වහන්සේ ළඟ නැහැ. මම මේ රටේ රජුරුව ඇත්තද? ඇත්තද කියලාද මාන්නේ? ඒ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය කෙනෙකු රජුරුව කියවම නැකිట్లా වැඳලා ලේන් ස්වරන් ඉනේ බඳලා ඒ මනස අද්දක බැඳගෙන අතරට පාට ඇඹරිලායි රජුරන්ගේ වටිනාකම රජුර ළඟද මේ තියන්නේ අර මිනිස්සුя ළඟලු. ආර්යවරු කිසිම මොහතක පුද්ගලයෙක්ගේ වටිනාකම තමන් ළඟ තියාගන්නේ පුද්ගලයා ළඟමයි තියාගන්නේ. කෙනෙක් ඇවිල්ලා කිව්වල මං පියඩි කළා තියෙනවා. ඉතින් මොකෝ පියඩි ප්‍රශ්නේ නැති මොකෝ? මම ආවල් ස්පිටල් ඩොක්ටර්. ඉතින් මොකෝ ප්‍රශ්නේ? එයා ඩොක්ටර්. ඉතින් එයාගේ වටිනාකම එයා ළඟ තියෙනවා. හා ඩොක්ටර් වටිනාකම මේ මනුස්සයෙක් නේ. තේකක් ගෙනව ඩොක්ටර් ඇවිල්ලා. නෑ කලබල නෑ ඩොක්ටර්. ඉතින් මොකෝ ප්‍රශ්නේ? නෑ ඉඳගන්න මේ අපිට කවුරුත් අසනීප නෑ ඉඳගන්නද? ප්‍රශ්නේ නෑ. ඇයි ඩොක්ටර්ගේ වටිනාකම ඩොක්ටර් ළඟයි තියෙන්නේ? උපාධිකාරයාගේ වටිනාකම එයා ළඟ තියෙන. අපිට ප්‍රශ්නයක් නෑ. ඒ වටිනාකම අපි ගන්න ගත්තා මේ මනුස්සර වැඳලා හැම්බරිලා ඒ මනසට කරන්න ඔක්කොම සත්කාර කරනයි. ඒ මනුස්සයාගේ වටිනාකම අපි නඩත්තු කරනවා. ඒක පුත්‍රජන ස්වභාවය. ඒ ඇත්තන්ගේ වටිනාකම් ඒ ඇත්තන් විසින් නඩත්තු කළ යුතුයි. ආර්යවරු කිසිම මොහතක කිසිම කෙනෙක්ගේ වටිනාකම නඩත්තු කරන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝක ආර්යවරු පූජනීයයි කියලා කියන්නේ. විසාපතුමනාකම ආඳුරු නැකිట్లా. මොකද වෙලා තියෙන්නේ? දිසාපතිගේ වටිනාකම දිසාපති ළඟ නෙමෙයි තියෙන්නේ, ආඳුරු ළඟ. ජනාධිපති එනවලු ආඳුරු වාඩි වෙලා ඉන්නවලු. ඒ ජනාධිපති එනවා ජනතුන්. ඉතින් ජනාධිපති එනවා තමයි. ඉතින් ජනාධිපති වඩින්නේ නැහනේ. ආඳුරු තමයි වඩින්නේ. ඉතින් ජනාධිපති එනවා තමයි. ඉතින් ආපු දෙයි. කට්ටිය කල්පනා මා අමුතුම වික්ෂුවක්. අයියලා ජනාධිපති මම නෙමෙයි රටේ ජනාධිපති ඇත්තද? කියලා පාඩු වෙන ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින්. එයා ඉතින් ජනාධිපතිෙන් ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති කියලා කණ්ඩේ ඒ වටිනාකම ගන්න ප්‍රභු වටිනාකම ආර්යවරු නඩත්තු කරන්නේ. කොසල් රජුරෝ කියලා කොසල් රජුරෝ කියලා වඳිනවලු. භාග්‍යතුමා රජතුමා ඇවිල්ලා නේද? හොඳයි කියලා නිකන්. භාග්‍යතුමාට නැකිట్లా දෙක බැඳගෙන අනේ කොසල් රජුරෝ ආනන්ද ටගල ආසනේ අපන නෑ. ඒ සෙල්ලන්නේ. ඇයි? රජුරෝගේ වටිනාකම රජුරෝ ළඟ භාග්‍යතුමා සේව නඩත්තු කරන්නේ. මොකටද නඩත්තු කරන්නේ? එයා රජුර ඒක එයාටනේ. මෙයා ප්‍රසිද්ධනේ ඒක එයාටනේ. මම තාප සංගා කාල ජීවිතේදී මම මොකටද අනුන්ගේ වටිනාකම් නඩත්තු කරන්නේ? MBBS කළා නම් ඒ මිනිහේක නඩත්තු කරයි. ඕ ලෙවල් ෆේල් වෙච්ච මම මොකටද MBBS නඩත්තු කරන්න යන්නේ? එහෙනම් මම මානසිකලෙදේ. ආන්ද්‍ර පාපාස් නැල්ලු. BSc උපාධිධාරියගේ උපාධිය නඩත්තු කරන එක අනවශ්‍ය ප්‍රශ්නයක් නේක. මේක වස්තුවටයි පුද්ගලයාටයි දෙකටම පොදුයි. ඇයි ලෝභයට අපි අහුවෙන්නේ? වස්තුවට වටිනාකම අපි තුල නිර්මාණය වෙන නිසා. ඒ වටිනාකමට සාපේක්ෂව කොච්චර ලොකුද වටිනාකම කොච්චර පොඩිද ඒකට සාපේක්ෂව වස්තුවට අහුවෙනවා. එමුල අහුවෙන්නේ. පැහැදිලිද? වෙන මොනවද තියෙන ප්‍රශ්න? ඒක ඔබ වහන්සේගේ විශ්වාසය. මේක පුටුවක් කියලා ඔබ වහන්සේගේ විශ්වාසය බිඳිලා නැහනේ. ඒ විශ්වාසය බිඳිලා නැති නිසා ඔබ වහන්සේට පේනවා එතන පුටුවක් තියනවා කියලා. හැබැයි මේ ලෝකේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැති මිනිසෙකුට මේක පුටුවක් කියම hina වෙනවා. ඇත්තද කියලා අහනවා. ඇයි ඒ මිනිස්සු විශ්වාස කරන්නේ? තාපසේ ළඟට ගිහිල්ලා ගසක් පෙන්වන්න කියලා කිව්වොත් එයා මොනවද පෙන්වන්නේ? සරල ප්‍රශ්නයක්. නෑ ඒක ඉතින් සිතුවිලි මට්ටම එකක්නේ. ස්වාමීනි තාපසයන් වහන්සේ මට ගසක් පෙන්වන්න කියලා කිව්වාම එයා මොනවද දෙන උත්තරේ? ඒකට MBBS කරන්න ඕනේ නෑ, MBA කරන්න ඕනේ නෑ. සරලයි. එහෙම එකක් තමයි මමත් හොයන්නේ කියලා කියනවා. ඉතින් හොයන්නකෝ. එහෙම එකක් තමයි මමත් හොයන්නේ කියනවා. ඒත් අර මනුස්සයා වුණා මමත් එව්වා මටත් හම්බ වුණේ නෑ. ඇයි? එහෙම එකක් නෑ. එම එකක් තමයි මාත් හොයන්නේ. ඔව් මටත් එහෙම ආරංචියක් තියෙනවා. අර මනුස්සයා ආයේ ජීවිතේ ප්‍රශ්නයක් අහන්නේ. හරි සරලයි. තපස්වරු මේ BSc කළාද? BA කළාද? MA කළාද? නෑ. මලපොතේ අකුරක් දන්න අර ආශ්‍රමේ මොනවාරි පොඩ්ඩක් ඉගෙන ගත්ත එකක් විතරනේ. හැබැයි කතා කරලා බැලුවාම අර මිනිස්සු කල්පනා කරනවා මේ මීට වඩා හොඳයි කළු කලෙකින් ඔළුව ගාගත්ත නැහැ කියලා. ඇයි? ඒක හරි සංකීර්ණයි උත්තරේ. ස්වාමීනි තපස්යන් වහන්සේ මට ගසක් පෙන්වන්නද මම තේම එක තමයි හොයන්නේ. අම්බ වුන්නේ නැහැ. ඇයි? අණු ටිකක් තියෙනවා. සතර මා භූතය ඒක රාශි වීම නිසා නාම රූප නිර්මාණය වෙලා තිනවා. මිනිසුන්ට අඳුන ගන්න අපහසුයි. ඒ නිසා මිනිස්සු එක එක නම් දීලා තිනවා. එක එක වටිනාකම් දීලා තිනවා. ඔක්කොම දෘෂ්ටි. එකකට ඇත්ත නෙමෙයි. එහෙනම් ගසක් නැහැ. මම තේම එක තමයි හොයන්නේ. හරි සරලයි. එහෙනම් පුටුව කාටද තියෙන්නේ? ඒ දෘෂ්ටිය විශ්වාස කරන කෙනාට පුටුව තියෙනවා. ඒ දෘෂ්ටි අඳුන කරගත්ත කෙනාට පුටුවක් නැහැ. පුටුවක් නැහැ. පුටුවේ වාඩි වෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙකුත් නැහැ. හැබැයි පුටුවකුත් එතන කෙනෙකුත් කාටද තියෙන්නේ? ඒ දෘෂ්ටිය එමෙකක් තියෙනවා කියලා විශ්වාස කරන කෙනාට දෙකම තියෙනවා. ඇත්තටම මේ දෘෂ්ටිය නිදාස වෙච්ච කෙනෙකුට බුදුහාමුදුරු පේන්නේ නැල්ලු. ධර්මයක් පේනවලු. ධර්මයක්ලු පේන්නේ. බුදුහාමුදුරු පේන්නේ නැල්ලු. බුදුහාමුදුරු පේන කෙනාට ධර්මෙ පේන්නේ නැල්ලු. එයාට බුදුහාමර පේනවා අර ධර්මයේ පේන්නේ බුදුහාමර කියන්නේ ධර්මතාවය තථාගතයන් වහන්සේ මේ ලෝකෙට ධර්මතාවය ඒ නිසා බුදුහාමරන්න පිරිනිවන් පෑමක් තියනවාද මේ නාම රූප පවතින තාක්කල් මේ විශ්වය තුළ භාග්‍යවත් වහන්සේ ජීවමානයි භෞතිකව අනිත්‍ය ධර්මතාවයට සාපේක්ෂව උන්වහන්සේ පිරිනිවන් පාන්න ඇති ආධ්‍යාත්මික තථාගතයන් වහන්සේට නිවීමක් නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ. සදාකාලිකයි. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. ඒකට උන්වහන්සේ ආවිසක් තීරණය කළාද නැහැ. අවුරුදු ලක්ෂ කෝටියකට පස්සේ හරි යම් කිසි කෙනෙක් මේ නාම රූප වලින් මේ ඇලීම ගැටීම නිර්මාණය වෙනවා. මේක ටවුන් නැත්තම නිදාස වෙනවා කියලා දැක්කොත් එතන යාට බුදුහාමර පේන්න පටන් ගන්නවා. එයා ඒ ගස්වල කොළවල චලනය තුල ඒ ඉරියව් තුල එයා භාග්‍යතුන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා ගෞතම බුදුහාමුදුරුවත් එක්ක වාසය කරනවා. බුදුහාමුදුරුවන්ගේ සරණේ උන්වහන්සේත් එක්ක වඩින්න පටන් ගන්නවා. එයා සම්පූර්ණ ජේතවනාරාමයේ ජීවත් වෙන මානසිකත්වයට ඇවිල්ලා ඉවරයි. මේ මුළු විශ්වයේම ජේතවනාරාම තමයි. මේ හැම නාම රූපයක් තුළම අපි දකින ධර්මය තථාගතයන් වහන්සේ තමයි. අපි උන්වහන්සේත් එක්ක තමයි වාසය කරන්නේ. අපි තාම මේක අඳුරගත්තේ නැහැ. අපට ඒක තේරුන්නේ නැහැ. ඒක අපේ දුර්වලකම.
ලෝභයට ගොඩාක් නිර්වචන තියෙනවා. ඔබ වහන්සේට සාපේක්ෂව කියනවා නම් වස්තුවට දෙනු ලබන වටිනාකම තමයි හේතුව. එක හේතුවක්. යම් වස්තුවකට යමක් වටිනාකමක් දෙනු ලබයිද ඒ වටිනාකමට සාපේක්ෂව ඒ වස්තුව පිළිබඳව ඔහු තුළ ලෝභය පවතී. ඒ වටිනාකම කවදද අයින් කරන්නේ? එදාට ඒ වස්තුව පිළිබඳ ලෝභය එයට නිරෝධ වෙයි. දැන් පොඩි ළමයෙකුට දැන් මුදල් වලින් ලංකාවේ තියෙන ලොකුම කොලේ 5000 කොලේ කියනකෝ 5000 කොලයක් කියනවා. පොඩි ළමයෙකුට මාස 8 අවුරුද්දවල ළමයෙකුට කිරි බෝතලයකුත් තියෙනවා. අර කිරි බෝතලේ තියෙන කිරි ටිකේ වටිනාකම රුපියල් 50යි. රුපියල් 50. එච්චරයි කිරි තියෙන්නේ ලීටර් භාගයක් විතර. ඒ දරුවා බඩ ගාගෙන යන්නේ කිරි බෝතල් ළඟට. ඇත්තනම් 5000 ගත්තාම යාට කිරි බෝතල් ගොඩාක් ගන්න පුළුවන්. කිරිත් ගොඩක් ගන්න පුළුවන්. හැබැයි එයා 5000 ගන්න. ඇයි ඒක කන්න බෑනේ. එයාට වැඩිම වටිනාකම තියෙනවා අර සුදුවට පේන සූපුවත් එක්ක තියෙන බෝතලේ. එඳ බඩ ගාලා කොමර ගිහිල්ලා අර බෝතලේ තමයි ගන්න. ඒ යාට ඒක තමයි අවශ්‍ය. එහෙනම් එයා වටිනාකම දුන්නේ 5000 කොලෙට නෙමෙයි කිරි බෝතලේට. අවුරුදු 16ක් 18ක් විතර වයස තියෙන කෙනෙකුට කෙසල් ගෙඩියකුත් 5000 කොලයකුත් තිබ්බම ඉස්සල්ලාම යගන්නේ 5000 කොලේ. ඇයි? එයා දන්න කෙසල් කනක් ගන්න පුළුවන්. 5000 කෙසල් කනක් ගන්න පුළුවන්. එහෙනම් මේ එක ගෙඩියට වඩා අරක වටිනවා. එයා වටිනාකමට සාපේක්ෂවයි දකින්නේ. ලෝකේ ලෝභය බොහෝ දුරට නඩත්තු වෙන්නේ වටිනාකමට සාපේක්ෂව. අදත් අපි පැදුර අල්ලාගෙන ඉන්නවනම් ඒ පැදුරේ තියෙන පං නිසා නෙමෙයිද? පං වල තියෙන සුවේ නිසා නෙමෙයිද? පං සනීපයි සීතලයි ඒක වටිනවා ප්ලාස්ටික් වලට වඩා. ඒ වටිනාකමට සාපේක්ෂව ඒක අල්ලාගෙන ඉන්නේ. බැරි වෙලාවත් පං වල සැරපුණ තොරි හැදෙනවා, දඩ හැදෙනවා, කුෂ්ඨ හැදෙනවා කියලා කිව්වොත් එදාට පං වටින්නේ නැහැ. පං පැදුරු විසි කරනවා, ප්ලාස්ටික් පැදුරු ටික පරිස්සම් කරනවා. ලෝකේ හැම වටිනාකමක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අපි තුළ පවතින ලෝභයට සාපේක්ෂව. ලෝභය තීරණය වෙන්නේ ඒ වස්තුව පිළිබඳව අපි තුළ පවතින වටිනාකමකට සාපේක්ෂව. ඒක හේතුඵල ධර්මයක් තමයි. ඉස්සෙල්ලා මට කියන්නකෝ මේ ගවේෂණයේ තියෙන එක මොකද්ද කියන එක. ඒක තේරුණා නම් ඔය ප්‍රශ්නේ කියන්නේ ගවේෂණයක් කියලා කියන්නේ ආර්ය ධර්මතාවයක් මනාකොට අවබෝධ කරගන්න, තේරුම් ගන්න කරන විමර්ශනයක්. ඒක නිසා මේක වුණා. මේක ඇයි දන්නේ මොනේ? එහෙම කියලා ආර්ය ධර්මතාවයක් ආර්ය කාරණාවක් නිවැරදිව තේරුම් ගන්න කරන විමර්ශනයක්. එහෙම නැතුව මේක මම දෙනවද කියලා ගවේෂණය කරන්නේ. ඒ ගවේෂණය කරනවා කියන්නේ මෙයා ලෝභය නඩත්තු කරනවා. දැන් මම මගලන් කොට්ටයක් තියෙනවා. මේක යාට දෙනවද? මා සරි සිල්වත් උන්වහන්සේ කොට්ටේ ඔළුව තියෙන හැම මොහොතේම මා කුසල් ලම්බෙනවානේ. පුදුම පිනක්නේ. දුර්ලභ අවස්ථාවක්නේ. එහෙනම් ඒ සිල්වත් සාවින්නාන්සේට මේක දෙමු. කොට්ටේ නැතුව ඉතින් මට ඉන්න පුළුවන් නේද? පාත්‍රේ ඔළුවට තියන්න පුළුවන් නේ කියලා මාව මං සැටිස් කරගෙන අර කත්තරින්න ඊට වඩා වටිනාකමක් එයාට ඇත්තට දීලා ඒක දෙනවා කියන්නේ අර ළඟ තියෙනවට වඩා ලොකු ලෝභයක් නෙවෙයිද මේ නඩත්තු කරන්නේ? ඒ ලෝභය ඊට වඩා ලොකුවට මං නඩත්තු කරනවා. එනම් ලෝභ දේශ මොහ කින කාරණා පිළිබඳව ආර්ය පරිශීණයක් බෝධුරට අවශ්‍ය වෙන්නේ නැහැ. ආර්ය පරිශීණයක් අවශ්‍ය වෙන්නේ මේ නාම රූප වල තියෙන සැඟවිච්ච ධර්මතාවයන් මතු කරන්න තමයි ආර්ය පරිශීණ අවශ්‍ය වෙන්නේ. අලෝභ අද්වේෂ හමෝව මෙන්න මේක තමයි පුරුදු කරන්නේ. කොට්ටේ උනාද ඉන්නවද? සාමාන්‍ය නැහැ ඉතින්. මගේ ළඟ කොට්ටේ තියෙනවා. මගේ ළඟ කොට්ටේ තියෙනවා. කොට්ටේ ගොඩාක් වටිනවා මට. කොට්ටේ නැතුවත් ඉතියන්නේ අම්බෙන්ද කලින් එන ඉන්න ක්‍රමයක් මන් තුල තිබිලා නේ තියේ ක්‍රමෙට මන් ඉන්නවා අර්ථ දීලා ගන්නවා දෙපාරක් හිතන්න කොහොමද දැන් මගේ ප්‍රාණය යනවා නම් තව විනාඩි පහකින් දැන් මන් කොට්ටේගෙන ගවේෂණය කරනවද දෙපොට සිවුර විනාඩි පහෙන් මරන ඒකත් දෙනවා පාත්‍රෙ මේ හිත උදේ දාන ගන්න මන් නැන් ජීවිතේ මත ඒකත් දෙනවා ඇයි මැරෙනවනේ මොකවත් Taman සතුව පවතින්නේ නැහනේ ගෙනියන්න බෑනේ තමා සන්තකේ මොකවත් නැහනේ. අන්තිම අවස්ථාවන අන්තිම විනාඩි පානේ මේ විනාඩි පා තුල මොනවා නඩත්තු කරත් වැඩකුත් නැහනේ. එන මොකමත් අරිනවා. අලෝභ අද්වේෂ හමෝහ තමයි වඩන්න ඕනේ. ලෝභ දේශ මොහ නැති කරන්න. ආර්ය පරිශන කරනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහ සම්බන්ධයෙන් එයා ඒකට නොදැනුවත්ව ලොකු වටිනාකමක් දෙනවා. ආර්යවරු ඉන්නවා. ගොඩක් තපස්වර ඉන්නවා මේ ලෝභ දේශ මොහ නැති කරන්න ආර්ය පරිශන කළා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ලෝභ දේශ මොහ උපරිම පරතේටම දැනගත්තා ඒකේ. මහා ගැඹුරු විදිහට ඒකේ විස්තර දැනගත්තා. ඒකේ නිරෝධ වෙන්නත් දක්ෂ වුණා. හැබැයි 75-80ක් ඉන්නවලු ලෝභ දේශ මොහ පිළිබඳ ආර්ය පරිශන කරාම ඒගොල්ලන් තිබුණට වඩා ලොකු ලෝභයක් නඩත්තු කරන්නේ. ඒ දන්නේම නැතුව ඒ වස්තු අත්තරින්නේ ඒගොල්ලෝ උපයෝගී කරන කාරණා තියෙන ධර්ම කාරණා ඒ හැමදේ තුළම අරකට වඩා ලොකු ලෝභය නඩත් වෙනවා. කෙසෙල් ගෙඩි දෙකක් හම්බුණාලු ඒක ලොකු කෙසෙල් ගෙඩි බුදු ආමරණ පූජා කරනවා. දැන් මේ අලෝභය පුරුදු කරන්නේ එයා පරිශන කරනවා. මේ ලොකු ගෙඩිය ඉතින් වටිනවනේ ඉතින් හොඳ ගෙඩියක් හොඳ ඉදිලානේ. දැන් මේක බුදු ආමරණට කමන්නේ බුදු ආමරණ ලෝතුරා බුදුරුන්ට පූජා කරන මහා කුසලයක්නේ. එහෙනම් සංසාරේ යමදාමට කෙසෙල් ගෙඩි නෙමෙයි කැන්නේ හම්බෙන්නේ. එනවා මහා විශාල වශයෙන් පරිසම් දෙනවානේ. එනවා බුදුහාමුදුරන් මම මේක පූජා කරලා මම මේක මහා කුසලයක් බවට පත් කරනවා කියලා එයා ඒක පරිශන කරනවා. ඒ පරිශනයේ තුලින් එයා මොකද ඉල්ලන්නේ? මේක අත්තරින අලෝභය නෙමෙයි ඉල්ලන්නේ. මේක ලොරි පිටින් ලැබෙන ලෝභයක් ඒ වඩන්නේ. ගොඩාක් දුරට ඒ ලෝභ දේශ මොහොතට පරික්ෂණ කරපු ගොඩක් අතට වැරදිලා තියෙනවා. ඒක නිවැරදිව කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සරලයි නේ අලෝභ අධේශම. ඉල්ලුවා නම් දුන්නා. කරදරයි නම් දුන්නා. එපා නම් අත්තරියා. මං කියපු වචන තුන අරන් නැද්ද? මොනවද මං කියපු වචන තුන? ඉල්ලුවා නම් දුන්නා. ඉල්ලුවා නම් දුන්නා. එපා නම් කරදරයි නම් කරදරයි නම් දෙන්න අත්තරිනවා. ඇයි ඒ වචන තුන පොඩි වෙනසක් තියෙන්නේ? ඇයි ඉල්ලනවා කියලා කියන්නේ? මම දැනගන්න ඕන මගේ කුසලයේ අවතාර. මට මේක මගේ වසගයේ තියෙන මගේ අයිතියේ තියෙන කාලේ ඉවරයිද? ඒකයි මේ බෝධිසත්ව කැල්ල එක පැහැරගෙන යන්න හදන්නේ. අයිති කරගන්න හදන්නේ. උරුමය ගන්න හදන්නේ. එයා මගේ සන්තකයේ තියෙන දේ මගේ නිදාස් කරගන්න හදන. ඒ දුකෙන් මාව නිදාස් කරන්න හදන. හරි. ඉල්ලනවා. දුන්නා. එපා. පාපි 22ක් තියෙනවා නේද? හරි එපා. එහෙනම් ඒක පොදු තැනක තියෙනවා. පාංශ කුල කරලා දානවා. පොදු තැනක තියෙනවා. ඒ දුන්නා. ඒ දුන්නනේ. ඒක සංඝයා සතු කලායක පොදු දේපලක් වශයෙන් පත් කරනවා. කරදරයි. හැබැයි ඒකේ මම නිදාස් වෙනවා. ඒ කරදරේ තව කෙනෙකුට දෙන්නේ නැහැ. තව කෙනෙකුට දෙන්නේ නැහැ. මට බයිසිකලයක් තියෙනවා. හැබැයි මේ බයිසිකලේ මට කරදරයි. දැන් ඒක ලයිසන් කරන්න ඕනේ, ඉන්ෂුරන්ස් කරන්න, තෙල් ගන්න ඕනේ, පදින්න ඕනේ, පිරිසුදු කරන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, ලොකු ප්‍රශ්නයක්. දැන් මේක තව කෙනෙකුට දුන්නක් නැහැ. එයාටත් මේ ප්‍රශ්න ටික තියෙනවානේ. එහෙනම් කරදරයි කියන එක දුක උපදවන යම්කිසි නාම රූපයක් තියෙනවා නම් ඒකෙන් නිදාස් වෙනවා. ඒක තව කෙනෙකුට දෙන්න. හැබැයි කර්මාන රූපය අනේ බයිසිකලයක් අත්තරලා ගිහලා මේ මනුස්සයා පැවිදින එහෙනම් මං ගන්නවා කියලා එයා ඊට පස්සේ දුක විඳී. හැබැයි ඒ කර්මය අපට අදාළ නැහැ. කැමැත්තෙන් යාර ගත්තේ. ඒ වගේ කරදර දේවල් අපට කරදර නිසා, නිවීමට අපට ගැටලු නිසා අපි ඒකෙන් නිදහස් වෙනවා, අත්හරිනවා මිසක් ඒක තව කෙනෙක් සතු කරන්නේ නැහැ. දුන්නාම ඒ කියන්නේ යාට දුකක් නෙ දීලා ගින් තියෙන්නේ. එතකොට ඒකේ වන්දි අපට එනවා. ඒ කර්මය අපට සැකසෙනවා. ඉල්ලුව දීලා දානවා ඕනම එකක්. කොහොමද ඉතින් අත්හැරෙනවාමනේ, කොහොමද අයින් වෙනවාමනේ. මේ ලෝකේ කාටවත් කිසිම දෙයක් ස්ථිර නැහැනේ. මේ ලෝකේ කාටවත් කාගවත් දෙයක් අයිති වෙන්නේ නැහැනේ. ස්ථාන හෝමාරුවක් විතරනේ. එනම් මේ හැම නාම රූපයක්ම එක්කෙනාගෙන් එක්කෙනාට අතමාරුවේවි. අර ගුරුවරු ඉස්කෝලෙන් ඉස්කෝලෙට ට්‍රාන්ස්ෆර් වෙනවා වගේ, වෛද්‍යවරු හොස්පිටල් එකකින් හොස්පිටල් එකට ස්ථාන මාරු වෙනවා වගේ, මේ බඩු මුට්ටු නාම රූප වස්තු හිමිකම් නිලතල බලතල ඔක්කොම මාරු වෙවි යනවා. හැමදේම නිලතල බලතල තේම තමයි. ස්ථාන මාරුවක් තමයි වෙන්නේ. ඒවා එහෙම ස්ථාන මාරු වෙයි කියන ඉතින් මේ යථාර්ථය තේරුම් ගත්තාම ඉල්ලනකොටම යට තේරෙන්නේ නම් මේකේ කාලේ ඉවරයි. කාලේ තිබිච්ච නිසා කවුරුත් ඉල්ලුවේ නැහැ. බුදුමහර කාලේ ඉවර වෙන නිසා තමයි මේ ඉල්ලන්නේ. යථාර්ථය තේරුම් ගත්තා එයා බාරයට එක බාර දුන්නා. එපා මේක මට අවශ්‍ය නැහැ. පොදු දේපලක් වටපත් කරන, පාංශකොළ දේපලක් වටපත් කරන. මේක කරදරයි. ඒක නිදර්ශන අත්තරිනවා. ඒ එතකොටත් ඒ අලෝභ අද්වේ සමෝහක තමයි නිර්මාණය වෙන්නේ. මේක පුරුදු කරන්න හරි ලේසි. දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ ලෝකෙ කිසිම දෙයක්. හේතුව තමයි මේවා නැතුවත් අපි හිටියනේ කාලේ. ඒව නැතුව හිටියා. පූජ කරගන්න. මම මැරෙනවා කියන කමතාන ගුරුවරයා දුන්නේ මම කියලා එකක් හිතාගෙන ඉන්න නිසා, මට කියලා වටිනාකමක් තියෙන නිසා. එහෙම පුද්ගලයේ සත්‍යයක් ඉන්නවාය. එයා මේ මේ තැන්වල ඉපදුනාය. එයාගේ අම්මා තාත්තා අසවලාය. එයා මේ වගේ අධ්‍යාපනයක් ලැබලා ඉන්නවාය. එයාට මෙච්චර වත්කමක් තිබුණාය කියන ඒ ස්වභාවය, ඒ ස්වභාවය මැරෙනවා ඒකාන්ත වශයෙන්. ඒ නිසා ඒ නඩත්තු එකක්වත් ස්ථිර වශයෙන් පවතින ඒ වටිනාකම් හැම එකක්ම අයිනි වෙනවා. ඒ හැම ඥාතිත්වයක්ම දාලා යනවා. ලෝකයේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් ඒකාකාරීව පවතින්නේ නැහැ කියන ඒ අවබෝධය තමන් තුළ අවදි කරන්නේ. කය මැරෙනවා කියන එකත් වරදක් නෙමෙයි. කය මැරෙනවා කියන එක සීකරන තාපසයා කවදාවත් පිළිගන්නේ නැන්නේ මම මැරෙනවා කියන එක. කයනි මැරෙන්නේ නැ මම මැරෙන්නේ නැහැ. එන ප්‍රශ්නයකුත් නෙමෙයි මම ඉන්නවනේ. නැ කය මැරෙනවා තුළ ඒක නිවැරදි. හැබැයි ඒක මාර්ගඵලලාභීෙකුට නම් කය මැරෙනවා කියන එක දැක්කට කමක් නැහැ. ඒතුව යාට ඒ අවබෝධය තියෙනවා. එහෙම නැතුව කය මැරෙනවා කියන එක තුළ අර මම මැරෙන්නේ නැහැ කියලා එයා තුළ ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ ආත්ම විශ්වාසයක් අර මිත්‍යා දෘෂ්ටියක් තමයි. මේ කය මැරෙනවා. නමුත් මේ කය නිසා නිර්මාණය වෙච්ච මම මැරෙන්නේ නැහැ. හැබැයි මම මැරෙනවා කියන එක තුළ අයත් මැරෙනවා තමයි. මමයි මගේ කයයි, ඇස මම, දිව මම, කන මම, ස්පර්ශය මම, මේ කියලා මම ඉතාලිට පර මම කියන ඒ හැම දෘෂ්ටියක්ම ඒකත් එක්ක මැරෙනවා. මරණානුසතිය මේ ලෝකයේ සියලුම නාම රූප වලින් අපිව නිදහස් කරනවලු. හැබැයි මේ මරණානුසතිය දෙන කෙනෙක්ගෙන් වැළුවට ඒකෙන් නිදහස අපට අඹ වෙන්නේ නැහැ නිවැරදිව. ඒකට හේතුව තමයි මේ මරණානුසතිය දැකලා තින්නේ බාහිර ලෝකේ. අසුවලා මැරෙනවා, මෙසුවලා මැරෙනවා. අසුවලා හිටියා දැන් නැහැ, එයා මැරිලා. මේ විදිහට මම බාහිර ලෝකයෙන් තමයි දකින්නේ. ඒ නිසා යාතුලේ මරණානුසතිය වැඩෙන්න තියෙන අවස්ථාව අඩුයි. ගොඩාක් ස්වාමීන් වහන්සේලා පාසකුල වලට වඩිනවා. අසුවලා මිය පරලොව ගියා. අසුවල් 10 කියා මිය පරලොව ගියා. අසුවල් දෙමව්පියන්ගේ ප්‍රිය ශිෂ්‍යයා එහෙම නැත්නම් සිය පුත්‍රය අසුවලා මිය පරලොව ගියා. මෙන්න මේ විදිහට අසුවලාගේ ශිෂ්‍යයය, මෙසුවලාගේ පුත්‍රයය, අසුවලාගේ ඥාතියය, අසුවලාගේ ස්වාමි පුරුෂයය කියලා කියනවා. එසා එයා මැරිලා පාසකුල ලස්සන දේශනා කරනවා. හැබැයි කවදාද දවසක මම මේ පෙට්ටියේ ඉන්නවා කියන එක කවදාවත් ඒක කියෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම මැරෙනවා කියන එක දකින්නේ නැහැ. අසුවලා මැරිලා කියලා දකින්නවා. ඒ නිසා පාසකුල 500ක් දුන්නත් ආන්දර එතන ඉන්නවා. ආන්දර මොකද වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මලගෙදරට ආපු සමහර අය ඉන්නවා. ඔච්චර තමයි ජීවිතේ. මේ අපරාධේ නඩුවකුත් දැම්මනේ මායිම වෙනස් කරලා අඩි දෙකක් කියලා. ඕකනම් ජීවිතේ තියෙන මොකටද උට මායින් නෙමෙයි උට ඉඩමම දෙනවම. එයා දකින්නවා ඒක. ඔච්චරද ජීවිතය හොඳට කියන්නේ මේ මිනිස්සයා. මහන්ව කතා කරලා කියන ගම උස්මිර වුණා. ওই පොඩ්ඩට තමයි අපි නිකන් බොරුවට නඩු කියන්නේ නේද? ඒක මාරවදී. තේරුමක් නැති වැඩක් නේ. අපරාධ බැංකුවේ පොලියේ ඉඳ අර FD එකක් දාලා තියෙනවා. මේ උස්මට කියන්න මම කොහොමද නැහැ. ඒකත් අරගෙන දාන දෙනවා. බෙදලා දෙනවා. අර එදම කියන මායන් ඕන නඩු இல்ல අක්කන්න. ඉඩම ගන්න පුළුවන්. ගන්න පුළුවන්. අර මනුස්ස බලන මොකද මේ මනුස්ස මලගෙදර කියලා වෙයක් නැහැ. එතන යා මලගෙදර මලමිණිය දැකලා නැහැ. එයා මැරෙනවා කියන එක දැකලා. ඒ නිසා ගොඩාක් ලෝභයන් අලෝභයන් බවට පත් වෙලා, ද්වේෂයන් අද්වේෂයන් බවට පත් වෙලා, මෝහයන් මුලාවල් තිබුණා නේ ළඟ. මගේ ඉඩම, මගේ ගෙදර, මගේ මායි, මගේ නෝනා, මගේ දරු, ඒ ඔක්කොම මුලා ඔක්කොම අමෝහ බවට පත් වෙලා. ඔක්කොම නිවැරදි වෙලා. එයා එතන මලමිණිය දැකලා නැහැ. එයා මැරෙනවා කියන එක දැකලා. ලෝකේ තමන් මැරෙනවා කියන එක තමන්ට වැටෙන තාක්කල්. එයාට මලමිණිය උත්සවයක්. ඒකට කියන්නේ අවමංගල උත්සවය කියලා. අවමංගල උත්සවේ සාබාලිලා කාලා දිලා නටනවා එයා. මොකද ඒ උත්සවයක් එයාට. හැබැයි කවදා හරි දවසක පෙට්ටියේ ඒ මලමිණිය දකින්නකොට මම මැරෙනවා කියන එක දැක්කොත් එයාට අවමංගල උත්සවයක් නෙමෙයිලු. එයාට මලගයක් ලෙදා. එදා එයා වාඩිලා කල්පනා කරනවා. මිනිස්සු එක්ක තේ අල්ලනවා. යන්න කියනවා. ගන්න තේ ටිකක්. යනවා මිනිස්සු ඒ කාර්යයෙන් මැරෙනවා. වැඩක් නැහැ මේවා. වැඩක් නැහැ. එයාට ඔක්කොම කලකිරිලා. එයා ලෝකේ හැමදේම දකින්න මේ මිනිස්සු ලක්ක දැනගෙන බලගෙන ලිප්ටික් ගන්න ඔක්කොම මැරෙනවා. පුදුම දෙයක් මේ එකෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. අර පාංකකයන් ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ. තව පාංකයල්ලා කියන මැරෙනවා. මැරෙනවා. හැමෝටම අවමංගල උත්සවයක් වුණා. අර මනුස්සයාට විතරක් මලගයක් වුණා. ඒ මනුස්සයා මැරෙන්නේ. ඒ මනුස්සයා මැරෙනවා. ඒක එයාට දැනෙනවා. එයාට මලගයක් ඒක. අනිත් අය ඔක්කොම උත්සවයට ආවා. ලක්ෂණ දැනගෙන ඉන්නවනේ කොහොම කට්ටිය ආවිල වාදවල තියෙන. හැබැයි තමාර වැඩේ නෙවෙයි නේද නැති වුණේ. ඉතින් මොනවා කරන්නද ඉතින්? ඕක තමයි කියලා ඉතින් කට්ටිය දිහා දාන්න අදිනවා ඉතින් කට්ටිය. මේ පැත්ත කට්ටිය සාකච්ඡා කරනවා ඉතින් ඉන්නවා ඉතින් කරේ. ඒක ලන්ද ඒක උත්සවයක්. අවමංගල උත්සවයක්. ඒකාන්ත වශයෙන්ම මම මැරෙනවා කියලා දැක්ක මනුස්සයෙක් ඒක උත්සවයක් නෙමෙයි. එයාට ඒක මලගයක් කියලා. අපි අපේ මරණයයි දකින්න ඕනේ. අසුවලා මැරෙනවාද නැද්ද ඒක අදාළ නැහැ අපට. හැබැයි මම මැරෙනවා. ඒක මට ගානාවේ විශ්වාසයි. මම මැරෙනවා. අසුවලා වයසට යනවාද නැද්ද ඒක අදාළ නැහැ. හැබැයි මම වයසට යනවා. මිනිස් නිරෝගිමත් ඒක කමන්නේ. හැබැයි මම ලෙඩ වෙනවා. මිනිස් නිරෝගිමත් නම් මම ලෙඩ වෙනවා. මගේ මරණය මගේ වයසට යන මගේ ලෙඩදී මන් තුලින් දැක්කාම එයා සතරමා නිමිති දැකලා තින්නේ සිද්ුවත් කුමරුගේ චරිතෙන් නෙමෙයි. එයා මේ ලෝකේ සතරමා නිමිති දැකලා තින්නේ තමන් තුලින්. තමන්ගෙන් දකින්න එයා. තමන් වයසට යනවා, තමන් ලෙඩ වෙනවා, ඒ කාන්ත වශයෙන් තමන් මැරෙනවා. අද වෙන්න පුළුවන්, අද රෑ වෙන්න පුළුවන්, තව පැයකින් වෙන්න පුළුවන්. මරණය ඕනම මොහොතක මා වසඟයට පැමිණෙන්න පුළුවන්. ඒ උරුමය මට ලැබෙන්න පුළුවන් ඕනම මොහොතක. ඒක නිතර සීනන් නිසා. දැන් දබර වෙන්නේ නැහැ, කලා කරන්නේ නැහැ, බනින්නේ නැහැ. එයාගේ මාන්න නඩත්තු කරන්න එයාට වටිනාකම් දෙන්න. එයා පිළිබඳ එයාට කිසිම අදහසක් නැහැ. අයියා නැරෙනවා. මේ උස්ම ටික යනකම් හිතන අන්න ඕක තමයි මරණාන්තය. ඒ නිසා තමයි අර මම මැරෙනවා කියන එක නිතරම සිහි කරන්න කියලා කිව්වේ. තමන් මැරෙන බව තමන්ට වැටහෙන්න ඕනේ. ඒකත් එක්ක කයක් මැරෙනවා. වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා. බලෙන් පුරුදු කරන්න අවශ්‍ය නැහැ. සබ්දයක් ඇහෙනකොටම රූපයක් අපට එනවනේ. දැන් වාඩිලා භාවනා යෝගින තාපසේ ළමයි ඉන්නන මිනිස්සු පපඩම් අපනවා. තරක් බරක් ගාලා. ඒ සබ්ද ඇහෙනකොට මම පපුඩ මම මේක නම් පපඩම් වගේ උන්ට බැදලා තියෙනවාද තෙල් දා. ඒ මතර පපඩම මැහිලා පේනවනේ. ඇත්තටම බලනකොට පපඩම නෙමෙයිලු අපන්නේ මේ මිනිස්සයා. සොපින් නුරයක් අරගෙන මම පොඩි කරනවා. කොන මාරුම රැවටුණානේ අර සද්ද නිසා පපඩමක් නැවුණලු හැබැයි පපඩම කියන රූපේ ඇත්ත එකක් නෙවෙන සොපින් එකක් උණු මම දන්න ආම්බනමක පිටිය පූසේ ළමඩ කියලා සොපින් උර පොඩි කරන පූස කෑ ගන්න ඇයි පූසා කිදෙන පපඩම් කියලා වද මට ඒකේ පොඩි සතුටක් ලැබෙනවා ඒ පූස කලබල කරනවා එහෙනම් අපිට මොන සද්දය වුණත් ඒ සද්දට සාපේක්ෂ රූපයක් නැවෙනවා රූපය දැක්කම ඒකට සාපේක්ෂව සිතිවිලි පහළ වෙනවා. ඒක තමයි මේ ආයතනවල තියෙන සම්බන්ධතාවය. වර්ණ ගන්ධ රස හෝජා කියන මේ හැම එකක්ම එකට එක සම්බන්ධයි. වර්ණයක් තියෙනවලු ඒකට ගඳකුත් තියෙනවලු. රසයකුත් තියෙනවලු. ස්වභාවයක් හෝජාවකුත් තියෙනවලු ඒකට. මේ හැම එකක්ම එකටලු පවතින. සතරමා භූතය එක භූතයක් වෙන් කරන්න බැරි බෑ කියලා කියනවනේ. අතරම එකටලු පවතින. එනම් එක ආයතනයකට එක ධර්මතාවයක් ගෝචර වෙනකොට ඒ ගෝචර වෙන ධර්මතාවය තුළ අනිත් භූතියත් සම්බන්ධ වෙලා ඉන්න නිසා අනිත් ආයතන වලට යම් යම් දේවල් ගෝචර වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෙමෙයි. එහෙම වැඩිපුර ගෝචර වෙනවා නම් වැඩිපුර ගෝචර වෙන එක බලනවා. එහෙම ගෝචර වෙන්නේ නැත්නම් තමන් වඩන එක පුරුදු කරන එක දිහා බලනවා. මේක හිටියත් අරක හිටියත් ඒක ප්‍රශ්නයක් කරගන්න බෑ. බලෙන් එක පුරුදු කරන්න අවශ්‍ය නැහැ. පුරුදු වෙන දේ තුල, වැඩෙන දේ තුල නිවෙන්න දක්ෂ වෙන්න ඕනේ. හැම මොහොතෙම තමන්ගේ නිවීම තමන්ට උරුමයක් වශයෙන් පවතින ඕනේ. ඒක කිසිම නාම රූපයකට පැහැරගන්න අයිති කරන්න බැරි වෙන්න ඕනේ. ඒක තමයි තපස් ලක්ෂණය. ඒක පුරුදු කරන්න. දැන් උදෑසන සාකච්ඡාව අපි මෙමා කරනවා. සුබ දිනකට කරුවන් සරණයි.